එතකොට ඊළඟට ඔබට තියෙන කාරණය තමයි පුතේ මේ ව්‍යවහාරික කලාව කියන එක. එතකොට මේ ව්‍යවහාරික කලාව කියන එක අද වෙනකොට ලෝකේ හරි වැදගත් ව්‍යවහාරික කලාව කියන එක. එතකොට මේ ලෝකේ වැදගත් වෙන්නේ ඇයි පුතේ ව්‍යවහාරික කලාව? දැන් මා ව්‍යවහාරික කලාව කියලා අපි කියන්නේ මානව වර්ගයා එදිනෙදා ජීවිතයේදී විවිධ උපයෝගිතාවයන්, ඒ කියන්නේ උවමනා දේවල් මොකටද පාවිච්චි කරන්න කියන එක. මේ උපයෝගිතාවයන්, උවමනාවන් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භාවිතයට ගන්න දේවල් අනුව ඒවා වෙනුවෙන් යොදා ගන්නා කලාවන් තමයි අපි ව්‍යවහාරික කලාව කියලා කියන්නේ. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී උපයෝගිතාවේ මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒවා උවමනාද නැද්ද කියන එක. එතකොට මේ අවශ්‍යතාවෙන් සපුරා ගන්න මිනිස්සු භාවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවනේ. කෑම බීම, ඉන්න තැන්, ගෙවල්, දොරවල්, මිනිසුන්ගේ ඔය නැටුම් ගැයුම්, මේ හැම දෙයක්ම මිනිසු උපයෝගිතාවේ මතනේ තමන් තීරණය කරන්නේ. එතකොට මේවා මිනිසුන්ගේ අවශ්‍යතාවයන්. එතකොට මේ අවශ්‍යතාවයන් සමාජගත කරන්න යොදා ගන්නා කලාවන් තමයි අපි ව්‍යවහාරික කලාවන් කියලා කියන්නේ. එතකොට මේ ව්‍යවහාරික කලාව කියන මාතෘකාව පුතේ විභාගයේදී ගොඩක් දුරට අහපු ප්‍රශ්නවලදී අපි දැක්ක දෙයක්. එතකොට මේ ව්‍යවහාරික කලාවේදී වාණිජ කලා, කාර්මික කලා, ආලෙක්ක්‍ය කලා විදිහට අපිට ගොඩක් දේවල් වෙන් කරන්න පුළුවන්. ඔබ සටහනක් උනත් දා ගන්නවා නම් ව්‍යවහාරික කලාවලට අයත් වෙන දේවල් තමයි පුතේ මේ වාණිජ කලා, කාර්මික කලා, ආලෙක්ක්‍ය කලා කියන දේවල් අයිති වෙනවා. එතකොට මේ වාණිජ කලා කියන එක පුතේ ඔය ගොඩක් වෙලාවට ඔබ දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් අපි ඒකට කියන්නේ වෙළඳ දැන්වීම නේද? ඒ කියන්නේ කමර්ෂල් ආර්ට් කියලා අපි කියන්නේ. එතකොට මේවා ගුවන් විදුලිය මගින් අපිට දෙනවා වෙළඳ දැන්වීම, රූපවාහිනිය මගින් දෙනවා අපිට, පුවත්පත් මගින් දෙනවා. මේ මිනිසුන්ගේ උපයෝගිතාවේ තේරුම් අරන් තමයි මොකක් හරි භාණ්ඩයක් ගැන, මොකක් හරි නාට්‍යයක් ගැන, නැටුමක් ගැන, සින්දුවක් ගැන මේ දෙන ජනප්‍රියත්වය. ඒ කියන්නේ අපි කියන්නේ පබ්ලිසිටි එකක් කියලා. එතකොට මේවා දෙන්නේ වාණිජ කලා හරහා. එතකොට මේ වාණිජ කලා අයිති වෙන දේවල් තමයි පුතේ මේ ගුවන් විදුලිය, පුවත්පත්, රූපවාහිනී මාධ්‍ය, අපිට පෝස්ටර්, පත්‍රිකා, දැන්වීම් වුණත් මේ පාරවල් දිගට ඉස්සර කාලේ නම් ඇලෙව්වා, දැන් නම් ඒක නෑ නේද? මේ වගේ දේවල් අපිට පත්‍රවල දැන්වීම් අපිට පේනවා. මේ වගේ දේවල් වලින් කරන්න පුළුවන්. එතකොට මේක තමයි අපි කියන්නේ වාණිජ කලා කියලා අපි කියන්නේ. එතකොට මේ ආලෙක්ක්‍ය කලා කියලා කියන්නේ පුතේ ග්‍රැෆික් ඩිසයින්. ඔබ දැකලා තියෙනවනේ රූප සහ අකුරු සම්බන්ධ කරලා ගොඩක් වෙලාවට මිනිස්සුන්ට උපයෝගිතාවයන් වෙන දේවල් ප්‍රසිද්ධ කරනවා, රූප සහ අකුරු සම්බන්ධ කරලා. ඉතින් මේක තමයි අපි ග්‍රැෆික් ආර්ට් කියලා කියන එකට අපි ආලෙක්ක්‍ය කලා කියනවා. එතකොට මේවා ගොඩාක් දුරට යොදාගන්නේ පුතේ පොත්පත්වලට, සංගරාවලට, පුවත්පත්වලට තමයි අපිට මේ ආලෙක්ක්‍ය කලා කියන එක බොහෝ දුරට උවමනා වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන් හොඳට දන්න වචනයක් තමයි පුතේ, දරුවෝ දන්න වචනයක් තමයි මේ ග්‍රැෆික් ආර්ට්ස් කියන එක. ඔයාලා පාවිච්චි කරනවා මේ වචනේ. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න ලේසි මේක රූප සහ අකුරු තමයි මේකෙදි ඒක අබද්ධ කරලා මිනිසුන්ගේ උපයෝගිතාවයන් ඇති කරන්න, අවශ්‍යතාවයන් ඇති කරන්න, උවමනාවන් ඇති කරන්න තමයි මේ ආලෙක්ක්‍ය කලා භාවිතා කරන්නේ. ඊට පස්සේ තියෙන එකක් තමයි පුතේ අපිට හමු වෙන එකක් තමයි මේ කාර්මික කලා කියන එක. මේක අපි හඳුන්වන්නේ ලෝකේ ගොඩක් දුරට පුතේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් කියන එක කන්සෙප්ට් එක, කියන්නේ මාතෘකාව තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. එතකොට මේ තාක්ෂණ වේදය හා මේක තාක්ෂණ වේදයත් එක්ක කරන කලාව මේ කාර්මික කලා කියන එක, මේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් කියන එක කතා කරන්නේ තාක්ෂණ වේදයත් එක්ක ගොඩක් වෙලාවට. එතකොට මේකේ අර ක්‍රියාකාරීත්වය මිනිසුන්ගේ අත ක්‍රියා කරනවා, ඒක භාවිතා කරන විදිය බලය රඳා පවතින්නේ හැබැයි මේක උපකරණයක් මත. ඇත්තටම කියනෝ නම් පුතේ මේක කර්මාන්ත ශාලාවලින් නිපද වෙන භාණ්ඩ සඳහා දෙන ප්‍රසිද්ධිය. භාණ්ඩ සඳහා අපි භාවිතා කරන දෙයට තමයි අපි කියන්නේ කාර්මික කලාව කියලා. මේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් කියන එක ඉස්සර ලෝකේ කතා කරේ නැහැ. මුලින්ම ලෝකේ කතා කරන්න පටන් ගන්නේ පුතේ 1904 දී චාල්ස් රිචර්ඩ් කියලා කෙනෙක් පළමු වතාවට මේ කොලොම්බියා විශ්වවිද්‍යාලයකදී තමන්ගේ දේශනයේදී තමයි ඔව් මේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් කියන එක භාවිතා කරන්නේ. ඒ කියන්නේ කාර්මික කලා කියන කලා කියන වචනේ. කියන්නේ කාර්මීකරණය කියන එක ලෝකේ හැමතැනම තිබ්බා. හැබැයි කාර්මික කලා කියන වචනේ කරලියට එන්නේ මේ 1904 දී චාල්ස් රිචර්ඩ් කියන කෙනා කොලොම්බියා විශ්වවිද්‍යාලයේදී තමන්ගේ දේශනයකදී තමයි කතා කරන්නේ. එතනින් තමයි මේ ලෝකය අවධානය යොමු කරන්නේ මේ කාර්මික කලා කියන එකට. එතකොට මේ මිනිස් අත භාවිතා කරනවා, හැබැයි බලය තියෙන්නේ උපකරණය මත. එතකොට මේකෙදි විශේෂයෙන් දක්වන උනන්දුව තමයි පුතේ නිපදවන භාණ්ඩයේ හැඩය. කර්මාන්ත ශාලාවකින් නිපදවන භාණ්ඩයේ හැඩය. හැඩය, මේකේ නිමාව, පාරිභෝගික ආකර්ෂණය කොහොමද මේවට යොදාගන්නේ? ඇත්තට මේක ලෝකයේ අද පවතින දෙයනේ. කාර්මීකරණය කියලා කියන්නේ කර්මාන්ත ශාලා කියලා කියන්නේ මිනිසුන්ගේ පූර්ණ අවශ්‍යතාවයන් සපුරන දැනක්. අපි ගත්තොත් ඇඳුමක්, ඔබට උදාහරණයක් විදිහට දැනගන්න පුළුවන්නේ. අපි ගත්තොත් ඇඳුමක්, මේ ඇඳුම කොහොමද එළියට එන්නේ කර්මාන්ත ශාලාවේ? අපි ගත්තොත් මිනිසුන්ගේ උමනාවන් හැටියට නිකමට අපි ගමු ඉඳගන්න පුටුව, නිදාගන්න ඇඳක්, ගෙදරක පාවිච්චි කරන මොනයම් හෝ භාණ්ඩයක්, මේකට හිත යන්නේ කොහොමද? මේක තමයි කාර්මික කලාව කියලා අධ්‍යයනය කරන්නේ. ඒ කර්මාන්ත ශාලාව කොහෙලා බලනවා. කොයි විදිහටද මිනිස්සු ඇඳුම් වලට කැමති? කොයි විදිහටද මිනිස්සු සෙරෙප්පු වලට කැමති? කොයි විදිහටද මිනිස්සු වාහන වලට කැමති? මේ මිනිස්සුන්ගේ කැමැත්ත හොයලා බලලා තමයි ඔවුන් ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්නේ. මෙන්න මේකට තමයි අපි පුතේ අපි කියන්නේ කාර්මික කලා කියලා. එතකොට මේ කාර්මික කලාවේදී හරි වැදගත් භාණ්ඩයේ මේ ඒගොල්ලන් පාවිච්චි කරන පාට, නිමාව, එතකොට ඒකේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය, මේක හරි වැදගත්. ඉතින් ඒක හින්දා මේ කාර්මික කලා, ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් ගැන ඔබට ඉතාම හොඳට අධ්‍යයනය කරන්න සිදු වෙනවා අපස උසස් පෙළදී. එතකොට අපි කතා කරා පුතේ ඊළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි ලලිත කලාව. මේක ඔබට නාට්‍ය කලාවට ඉතාම සම්බන්ධ මාතෘකාවක්, ලලිත කලාව කියන එක. එතකොට මේ ලලිත කලාව පිළිබඳ පුතේ අපි කියනවා ලලිත කලා කියලා කියන්නේ යම් කිසි ලාලිත්‍යයක් උපදින කලාව. ඒ කියන්නේ සුඛනම්ය බව. මේ කලාකෘතිවල තියෙන්න ඕනේ සුඛනම්ය බව. උපදිනවා නම් අපි කියනවා ඒක ලලිත කලාවක් කියලා කියනවා. එතකොට මේ මුල් කාලයේ ලලිත කලාව කියන එක ගොඩ නැගුණේ කියනවා පුතේ මෙහෙම, චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ ශිල්පය, කවි, ගීත, සංගීතය, සාහිත්‍ය, නැටුම්, මෙන්න මේ විෂය කොටස් එකතු වෙලා තියෙන ගොඩ නැගෙන කලාවකට අපි ලලිත කලාවක් කියලා කියනවා. එතකොට මේ කොටස් හතක් මේකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි අපි මේ කියන්නේ අර දැන් අපි මේක දකින්න හම්බෙන්නේ අපිට පේන්ටින්ස්, ආකියොලොජිකල්, ඒ වගේ පොයට්, මියුසික්, ඒ වගේ දේවල් වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා තමයි අපිට කියන්නේ. චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ ශිල්පේ, කවි, සංගීතේ, සාහිත්‍ය, නැටුම්, මේ වගේ දේවල් වලින් තමයි ලලිත කලාව හැදිලා තියෙන්නේ කියලා කියන්නේ. එතකොට අපි මේ ලලිත කලාවලට ගොඩාක් වෙලාවට කියනවා පුතේ ක්ලාසිකල් ආර්ට් එකක්. මෙහෙම නැත්නම් අපි කියනවා සම්භාව්‍ය කලාවක් කියලා අපි කියනවා. එතකොට මේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ පුතේ ලලිත කලාව කියන එක හඳුන්වලා තියෙනවා මෙන්න මෙහෙම. නිර්මාණශීලී කලාව, දෘශ්‍ය කලාව, සාමාන්‍ය විදිහට හිතන දෙයක් සෞන්දර්යාත්මකව හා බුද්ධිමය සංකල්පයක් සහිතව පරිකල්පණයෙන් යුක්තව නිර්මාණශීලීව ගොඩනගන කලාවකට තමයි ලලිත කලාවක් කියන්නේ. එතකොට ලලිත කලාවක් තුළ තිබිය යුතු ලක්ෂණ අපිට මේකෙන් පේනවා. ඒකේ නිර්මාණශීලී බවක් තියෙන්න ඕනේ. ඒක මේ දෘශ්‍ය හා ඕනෑම ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවක් වෙන්න පුළුවන් ඒක. හැබැයි පරිකල්පනයක් තියෙන්න ඕනේ. කියන්නේ අලුත් විදිහට යමක් හිතලා නිර්මාණය කළපු කලා නිර්මාණ අපිට එතෙන්දි දකින්න තියෙනවා. එතකොට මේවා බුද්ධිමය සංකල්පයක්. මිනිසාගේ බුද්ධිය අවදි කිරීමේ හොඳ හැකියාවක් මේ කලා නිර්මාණවලට තිබිය යුතුයි කියලා කියනවා මේ කියන විදිහට නම්. එතකොට අපිට කියන්න පුළුවන් පුතේ මේවට උදාහරණ විදිහට අපි දක්වනවා නම් අපිට කියන්න පුළුවන් ලෝකයේ ඔබ දැකලා ඇති ඕනෑ තරම් ග්‍රීසියේ ගත්තොත් එහෙම දැන් අපි මූර්තියක් ගත්තොත් වීනස් දෙව්දුව ඔය ග්‍රීක වීනස් දෙව්දුවගේ ඔය ඇතීනා දේවගණගේ වගේ අපිට හම්බ වෙනවා ග්‍රීසියේ මූර්ති හම්බ වෙනවා. එතකොට ටූටාන් කාමන් ඔය මිසර රණින් කරලා තියෙන මේ මේ මූර්තිය ටූටාන් කාමන් කියන මිසර රජෙකුගේ ප්‍රතිමාව. එතකොට මේ කිරිගරුඬවලින් සමහර සියුස් දෙවියන්ගේ ප්‍රතිමාව කරලා තියෙන කිරිගරුඬවලින්. එතකොට මේ වගේ දේවල් වල තියෙන මේ අද්විතීය බව හින්දා තමයි අපි මේකට කියන්නේ ලලිත කලාවක් කියලා. ඊට පස්සේ මයිකල් ආන්ජලෝගේ ඔය පියටා කියන මූර්තිය අපිට කියන්න පුළුවන්. එතකොට ලියනාඩෝ ඩාවින්චිගේ ඔය චිත්‍ර මෝනාලිසා අවසන් භෝජන සංග්‍රහය වගේ චිත්‍ර ගැන අපිට කියන්න පුළුවන්. එතකොට පෝල් ගොගෑන් වගේ අයගේ චිත්‍ර අපිට කියන්න පුළුවන්. එතකොට අපි මේවා සම්භාව්‍ය වෙන්නේ ඇයි කියන එක තමයි අපිට මෙතෙන්දි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි මේවට ලලිත කලාවක් කියලා කියන්නේ ඒකයි කියන එක තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ. දැන් අපි නිකන් ගීතයක් ගමුකෝ. ගීතයක් ගත්තාම ඒක අපි සම්භාව්‍ය ගීතයක් කියලා අපි හඳුන්වන්නේ ඇයි කොහොමද? නිකන් අපි නිකමට එහෙම අපි සම්භාව්‍ය ගීතයක් කියලා අපි සමාජයේ හඳුන්වන ගීතයක් අපි නිකන් බලමු මේ විදිහට.
ලඳුනේ ඔබේ දැස දැක ගන්නමි සඳ කලක ලඳුනේ දෙනෝදක් අතගත්තද සැමියකු නැති ලඳුනේ නෑක් නෑකම නොකියන වීදිසරණ ලඳුනේ.
දැන් මගේ දුවල පුතාලා මේ ගීතය ඇහුවනම් ඔබට තේරෙයි මේ ගීතයේ වචන බලන්න සමාජයේ කතා කරනවා ඉතාම අඩුයි. සමාජයේ හුඟක් වෙලාවට මේක දකින්නේ අර ගොඩක් වෙලාවට සම්මත සමාජය මේ වගේ මාතෘකාවක් ගැන දකින්නේ වීදිසරණ ලඳුනේ කිව්වහම ටිකක් චකිතයෙන් ඒ ගැන කතා කරන්න අකමැත්තා තියෙන්නේ. එතකොට මේ මාතෘකාව දිහා පරිකල්පන ශක්තියකින් යුතු ගැඹුරින් නිර්මාණකරුවාට දකින්න තියෙන හැකියාව බලන්න. නෑයක් නෑකම් නොකියන වීති සරණ ලඳුනේ. එතකොට අර ඔබේ දැස දැකගත්තෙමි. එතකොට ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. ඇගේ හදවත කවුද ඇගේ හදවත අඳුනගත්තේ? එහෙනම් මේක දකින්නේ නිර්මාණකරුවා. ඔහු සමාජයට දෙයක් කියනවා. ඇය දෙස බලන්න, සානුකම්පිතව බලන්න ඇය දෙස. පරිකල්පන බුද්ධියකින් බලන්න පුළුවන් කාටද? මේක නිර්මාණකරුවෙකුට. ඒක නිසා තමා සම්මත සමාජය නොදකින පැත්තක් නිර්මාණකරුවා දකින්නේ. එතකොට මේ සම්මත සමාජය අර එක රාමුවක ඉඳලා තියෙන දේවල් නෙමෙයි මේ නිර්මාණ ඇතුලේ තියෙන්නේ. ඒක හින්දා තමා පුතේ අපි මේ නිර්මාණ ඉතාම අද්විතීයයි කියලා කියන්නේ. එතකොට නිකන් අපි බලමුකෝ සම්භාව්‍ය නාට්‍යයක්. අපි ගොඩක් වෙලාවට කියනවා ග්‍රීක රෝම සෙනෙකගේ වගේ නාට්‍ය ග්‍රීසියේ ඊඩිපස් වගේ ඇන්ටිගනි ට්‍රෝජන් කාන්තාව මගේ සොෆොක්ලීස් ඊස්කිලස් යුරිපීඩිස් වගේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය රෝමේ ගත්තොත් සෙනෙකාගේ වගේ නාට්‍ය අපි ගත්තොත් මේවා අපි කියනවා හරි සම්භාව්‍යයි. එතකොට ෂේක්ස්පියර් නාට යුගයේ බිහි වූ නාට්‍ය අපි කියනවා මේවා හරි සම්භාව්‍යයි. එතකොට ලංකාවෙත් ඕන තරම් පුතේ එහෙම සම්භාව්‍ය වූ නාට්‍යකරුවන් එදිරිවීර සරච්චන්ද්‍රයන්, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේනයන් මේ වගේ අද්විතීය නිර්මාණකරුවන්ගේ නාට්‍ය අපි ගත්තොත් මේවා අපි සම්භාව්‍ය ගණයට දාන්නේ ඇයි? මේවා මිනිසුන්ගේ බුද්ධිය අවදි කරලා තියෙනින්. ඒක තමයි අපි මේ ලලිත කලාව කියලා කතා කරන්නේ. එතකොට ලලිත කලාවේදී අපි දැන් මේ සම්භාව්‍ය නාට්‍ය ගැන කිව්වා. අපි එතකොට ඇයි නාට්‍යයක් සම්භාව්‍යයි කියලා කියන්නේ? අපි බලමු පුතේ නිකන් මේ ෂේක්ස්පියර් නාට්‍යයක තියෙන සංවාදයක් අපි චුට්ටක් නිකන් බලමු. එතකොට අපිට තේරෙනවා මේ නාට්‍යයක තියෙන සම්භාව්‍ය බව, ඒ කියන්නේ ක්ලාසිකල් බව අපි කියන මොකද්ද තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි බලමු ඒක චුට්ටක්. දැන් මේ ජූලියස් සීසර් නාට්‍යයේ ඩයලොග් එකක් තමයි අපි, සංවාදයක් තමයි අපි ඔබට කියන්නේ. මේ බලන්න ඒක කැල්ෆානියා කියන චරිතයේ සීසර් උදේ කැපිටෝලයට යන ලෑස්තුනාම මේ වගේ කතාවක් කියනවා. මොකක්ද ඔබේ කල්පනාව සීසර්? ගෙයින් පිට යන්නද? අද නම් මේකට ඉඩර් ලැබෙන්නේ නැහැ මගේ.
මම සීසර්, මම නියත වශයෙන් පිටට යන්න ඕනේ. කිසිම කෙනෙක් මාගේ මුණට ඉදිරිවාරකම් කරන්න එන්නේ නැහැ. එහෙම දෙයක් කළොත් ඒ මගේ පිටිපස්සෙන් ඇවිත් තමයි. සීසර්ගේ මුණ දැක්කාම ඒ කොම ඔක්කොම දුර වෙලා යනවා.
ඔය පෙරනිමිති වැදගම්මකට ඇති දේවල් කියලාම මම කවදාවත් හිතුවේ නැහැ සීසර්. ඒත් මට දැන් ඒ ගැන බයක් දැනෙනවා. අපි ඇහුදුටු දේවල් විතරක් නෙවෙයි, මුරකාරයෙකුත් දැකලා තියෙන මහා භයානක දේවල්. සිංහදේනුවක් පැටවු අදලා තිබුණලු මහපාර මැද. වලවල්වල කට ඇරිලා මිනි එළියට ආවලු. මහා භයානක පෙනුමක් තියෙන රණකාමියු වලාකුළු අතරේ දරුණු විදිහට සටන් කරනකොට උන්ගේ ලේ කැපිටෝලේ මන්දිරයේ උඩට වැටුණලු. ආයුධ ගැටෙන හඬින් වහතලේ ගිබුම් දුන්නලු. අශ්වයන්ගේ හේෂාරාවයන්, පනාදින මිනිසුන්ගේ විලාපයන්, වීදිවල ඇවිදින අවතාර, යටිගිරියෙන් කෑගාන හඬක් ඇහෙන්න ගත්තලු. අනේ සීසර්, මේවා අපි කිසි කාලෙක ආපු දේවල්ද? මට නම් මේවයින් නොසෑහෙන්න බය වෙලා ඉන්නේ.
දෙවිවරු හරිම බලවත්. ඔවුන්ට යමක් ඉෂ්ට කරන්න ඕන වුණොත් මිනිසුන් වන අපට ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. මම කොහොමත් එළියට යනවා. මොකද පෙරනිමිති මට වගේම හැම මිනිස්සයාටම පොදු දේවල්.
දැන් පුතේ බලන්න, දැන් මේ සංවාදයේ දැන් රජෙක් උදෙන්ම නැගිටලා ඇවිල්ලා, අපි හිතන්නේ සාමාන්‍ය විදිහට, අපි හිතන්නේ රජ කෙනෙක් තමන්ගේ බිරිඳත් එක්ක සාමාන්‍ය දේවල් කතා කරනවා. හැබැයි නිර්මාණකරුවා දකින්නේ මේක නෙමේ. බලන්න මේ නිර්මාණකරුවා දකින විදිය. රජෙක් සහ උදෑසන බිරිඳක් ප්‍රේමණීයව දන්නේ මේ කතා කරන්නේ. තමන්ගේ ස්වාමියාට තියෙන අනතුර ඉවෙන් වගේ බිරිඳට දැනෙන හැටි ඇය කියන විදිය. අද නම් මගෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ ඔබට යන්න. හැබැයි මේ පෙරනිමිති ගැන ඔබ හොඳින් සලකන්න. එතකොට මේ නිර්මාණකරුවා කොයි තරම්නම් මිනිස් ජීවිත විනිවිද දැකලා තියෙනවද? රජෙක් සහ බිරිඳක් අතර උදෑසනම අවදුණු ගමන් කතා කරන දේවල්. සමහරට නිකම්ම නිකම් කෙනෙක් නාට්‍යයක් ලිව්වනම් පුතේ, අවබෝධයක් නැතුව, පරිකල්පනයක් නැතුව, බුද්ධියක් නැතුව නාට්‍යයක් ලිව්වනම් නිකං සංවාද ටිකක් ලියා යා නැගිට්ටද කොහොමද කියලායි. හැබැයි ෂේක්ස්පියර් එහෙම අහන්නේ නැහැ. අද ඔබ යන්න එපා. එපා කියන්නේ මොකද? මෙහෙම පෙරනිමිති ගොඩක් තියෙනවා. හැබැයි කියනවා නෑ, මම සීසර්, මම යන්න ඕනේ, මම තමයි ලෝකේ අග්‍රගණය කියනවා. ඉතින් බලන්න මේ නිර්මාණකරුවා තවත් ඒක දකින විදිහ බලන්න. එතකොට මේක ලස්සනට ගෙනල්ලා තියෙන විදිහ බලන්න. ඒකයි අපි කියන්නේ මේවා සම්භාව්‍ය නාට්‍ය කියලා කියන්නේ. මේ ජූලියස් සීසර්ව මරලා දානවා ඔබට නියමිත නාට්‍යයක් උසස් පෙළට. එතකොට ජූලියස් සීසර්ව මරලා දානවා. මේ කට්ටිය හොද්දට ප්ලෑන් කරලා තමයි එදා උදේ එයාට පීයෙන් අනින්න ලෑස්ති වෙන්නේ. හැබැයි සීසර් කිසි දෙයක් දන්නේ නැහැ. බලන්න එතෙන්දි සීසර් කියන එක, අතියුතුම් බලසම්පන්න ප්‍රපාතව සීසර්තුමනි, මෙටල සිම්බස් ඔබ ළඟ දැනින් වැටි බැගෑපත් ඉල්ලීමක් කරනවා.
මම ඔබට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ සිම්බර්. ඔය විදිහට දෙකට තුනට නැමිලා දන නමස්කාර දීපු තීන්දුවක් වෙනස් කරන්න තරම් හිතුණු වෙන සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි මම. ඔය පහත් ආචාර චාටු කතා කරලා බල්ලෙක්ගේ තමුන්ගේ ස්වාමියා ළඟට පෙරලෙන විදිහට පෙරලිලා නම්ම ගන්න තරම් වෙනන හිතක් සීසට දිනවා කියලා හිතන්න තරම් මෝඩෙක් වෙන්න එපා. උඹේ සහෝදරයා පිටුවල් කළේ නීතිානුකූල තීන්දුවකින්. ඔහු වෙනුවෙන් වැඳ වැටලා ඉච්ඡාබස් කියලා ඒක වෙනස් කරගන්න හැදුවත් පර බල්ලෙකුට වගේ පයින් ගහලා උඹවත් පන්නලා දමනවා. උඹ දැනගනින්.
අනේ පිටුවල් කරපු මගේ සහෝදරයා ආපහු ගෙන්නලා දෙන්න කියලා සීසගේ කනට මිහිරක් වෙන විදියට කියන්න තරම් උසස් හඬක් මෙතන නැද්ද? ඉච්ඡාවට නෙවෙයි සීස, මම ඔබේ අත සිප ඉල්ලන්නේ පබිලිය සිම්බර්ට නිදහස දෙන්න කියලා.
මොනවද බ්‍රූටස්?
සමා වෙන්න සීස. සීස මට සමා වෙන්න ඕන. ඔබේ දෙපා ළඟ වැටි ඉල්ලන්නේ පබිලිය සිම්බර් නිදහස් කරන්න කියලා.
මාත් නුඹලා වගේ නම් එහෙම කරන්න තිබුණා. මමත් බෑගෑපත් වෙමින් අනිත් අයගේ අදහස් වෙනස් කරන්න කෙනෙක් නම් ඒ අයට පුළුවන් ඒ විදිහට මගේ අදහස් වෙනස් කරන්න. ඒත් මම විරුද්ධ තාරකාව වගේ අචලයි. ඒ වගේ මචලව ස්ථිරව තියෙන වෙනත් කාරකාවක් නුඹ වගේ නැහැ. දිදුලමින් ආලෝකයේ පතුරන අන්නවත් තාරකාවලින් අහස්.
එතකොට මෙතෙන්දී අන්තිමට කියනවා, එහෙනම් මගේ අත කතා කරයි සීස කියලා සීසර්ට පිහියෙන් අනිනවා. බලන්න පුතේ මේ නාට්‍ය උච්චතම අවස්ථාව නිර්මාණකරුවෙක් ගෙනල්ලා තියෙන විදිහ. ඒක හින්දා තමයි අපි කියන්නේ මේවා සම්භාව්‍ය නාට්‍ය කියලා. එතකොට මේ විදිහටම පුතේ තියෙන ලෝකයේ සම්භාව්‍ය චිත්‍රපට ඒවා අපි ඔක්කොම කියන මේ ක්ලාසිකල් ආර්ට් කියලා අපි කියන මේවට රෂෝමාන් චිත්‍රපටි, අකිර කුරසෝ වගේ, සත්‍යජිත් රායිගේ, ලංකාවේ ගත්තොත් අපි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඒ වගේ චිත්‍රපට අපි ගත්තොත් ලෝකයේ අද්විතීය චිත්‍රපට ගොඩාක් අපිට හම්බ වෙනවා. එතකොට මේ වගේ දේවල් වලට තමයි දැන් සීගිරි චිත්‍රයක් නිකන් සරාගී චිත්‍රයක් නිකන් තියලා අපි බලලා ඇහුවොත් අපි කිව්වොත් එහෙම සීගිරි චිත්‍රයක් අතර මොකද්ද වෙනස කිව්වොත් මේක ගුණාත්මක වශයෙන් අපිට බලන්න පුළුවන් තියෙන හැකියාව තමයි මේයින් අපිට පෙන්නුම් කරන්නේ. ඒකින්ද පුතේ ඔබට ලලිත කලාව කියන මාතෘකාව ඉතාම වැදගත්. මේ ලලිත කලාව ගැන ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ගියවර උසස් පෙළ විභාගයට පුතේ ඇවිල්ලා තියෙනවා ඔබට විස්තර කරන්න කලාව යනු කුමක්ද, කලාව හා ශිල්ප වශයෙන් වර්ගීකරණයේ පදනම, ව්‍යවහාරික කලා සහ ලලිත කලා පිළිබඳ පැහැදිලි කරන්න. පළවෙනි කොටසට ලකුණු 3ක් හම්බෙනවා, දෙවෙනි කොටසට ලකුණු 6ක් හම්බෙනවා, තුන්වෙනි කොටසට ලකුණු 6ක් ඔබට හම්බ වෙනවා. එතකොට පදනම කලාව හා ශිල්ප වශයෙන් වර්ගීකරණයේ පදනම තමයි අහන්නේ. ඉතින් ඔබ මේ ශිල්ප ගැන මං ඉගැන්නුවා, මම කිව්වා ඔබට ඔබට මේ පදනම ලියන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඊට පස්සේ කියන විවාහරික කලා හා ලලිත කලා පිළිබඳ පැහැදිලි කරන්න කියලා ඔබට කියනවා. එතකොට ඔබට ඉතාම හොඳින් විවාහරික කලාව ගැන සහ ලලිත කලාව ගැන විස්තර කිරීමේ හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. ඉතින් මේවර ඊට වඩා ප්‍රශ්නයේ සමහරට වෙනස් වෙයි. ඒ වෙනස් වෙනකොට ඔබට හැම නමුත් ඔබ මතක තියාගන්න දුවේ පුතේ, කලාව ගැන නම් ඔබට ප්‍රශ්නයක් විභාගයේදී එනවාමයි. ඔබ ඒකින්ද තවදුරටත් මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. එතකොට මම ඔබට කියන්න හැදුවේ අපි කලාව කියන්නේ මොකද්ද කියලා කිව්වා. අපි අර මුලින් කතා කරේ පාඩමේ ඉගෙනුම් ඵල ඔබට තිබුණානේ. ඔබට කලාව පිළිබඳ යම්කිසි හැඳින්වීමක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අපි කිව්වා එක ආස්වාදය, චමත්කාරය, සුන්දරත්වයක් දනවන ඕනෑම දෙයක් කෙරෙහි ඇතිවන හැඟීම කලාව කියලා අපි කිව්වා. ඔබට හැකියාව තියෙන්න ඕනේ කලාව කියන්නේ මොකද්ද කියලා විභාගයේදී පොඩි අදහසක් හරි ඔබේ අදහසක් ලියන්න. දෙක තමා කලාවේ ප්‍රවර්ගය, කියන්නේ වර්ගීකරණය ඔබට හැකි වෙන්න ඕනේ. අපි කිව්වා ගුණාත්මක වශයෙන් වර්ග කරනවා, ශිල්ප වශයෙන් වර්ග කරනවා, කලාවේ ඒ විදිහට අපි කොටස් කරලා ඔබට දීලා තියෙනවා. එතකොට ඔබට මේ වර්ගීකරණය වෙනස් විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ විභාගයේදී. ඊට පස්සේ අපි ඒවා යටතේ කතා කරා, මේ ලලිත කලා, ව්‍යවහාරික කලා, ගැමි කලා, ප්‍රාකෘතික කලා අපි මේවා ගැන කතා කරා. ඉතින් ඔබට මේවා ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ.